ගරු එච්.එම්. සරත් කුමාර මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා.
මූලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, 1971 අංක 38 දරන මුදල් පනත යටතේ ශ්‍රම වාසන අරමුදල විසිරුවා හැරීමටත් ඈවරකරුවන් පත් කිරීමටත් මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ශ්‍රම වාසන අරමුදල 1998 අංක 12 දරන පනත යටතේ තමයි ආරම්භ කළේ. ඒ වගේම 2019 අංක 15 දරන සංශෝධන පනත මගින් මේ පනත සංශෝධනයට ලක් වෙලා තියෙනවා. ඇත්තටම ශ්‍රම වාසන අරමුදල ආරම්භ කර ඉතා වැදගත් යහපත් චේතනා පදනම් කරගෙන තමයි ආරම්භ කළේ. හැබැයි මේ අරමුදල ආරම්භ කළාට මේ අරමුදල පවත්වා ගනිමින් කටයුතු කිරීමේදී ඒ කාලවකවානුවල අපේ රටේ දේශපාලඥයන් විවිධ අන්දමින් අක්‍රමික ආකාරයෙන් කටයුතු කිරීම නිසා ශ්‍රම වාසන අරමුදල සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඇත්තටම ශ්‍රම වාසන අරමුදල ආරම්භ කිරීමේදී පැවතුණු අරමුණු තමයි අපේ රටේ අර්ධ රාජ්‍ය හා පුද්ගලිකාංශයේ සේවා නියුක්තිකයන්ගේ සහ ඔවුන්ගේ යැපෙන්නන්ගේ සුභසාධනය. අපි දන්නවා සේවා නියුක්තිකයන්ගේ රැකී අවස්ථා හම්බුලේ සහිමියන අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි ව්‍යසන අවස්ථාවලට මුහුණ දෙනවා, රෝගාබාධවලට මුහුණ දෙනවා. අන්න එවැනි අවස්ථාවල ඒ සේවා නියුක්තිකයන්ගේ සුභසාධනය වෙනුවෙන් කිසියම් වැඩපිළිවෙලක් තිබිය යුතුයි. අන්න ඒ වෙනුවෙන් සුභසාධන කටයුතු සඳහා තමයි මේ ශ්‍රම වාසන අරමුදල ක්‍රියාත්මක වුණේ. ඒ වගේම තමයි විශිෂ්ට සේවා නියුක්තිකයන් ඇගැයීමේ කාර්ය සඳහා අරමුණක් හැටියට යොදාගත්තා ශ්‍රම වාසන අරමුදල ආරම්භ කරන අවස්ථාවේ. හැබැයි අපි දැක්කා මේ විවාදය තුලත් අපි අවස්ථා කීපයක අපි සාකච්ඡා කරලා තියෙනවා. මේ වෙනකොටත් එහෙම යහපත් අරමුණු වලින් ආරම්භ කරපු ශ්‍රම වාසන අරමුදල විවිධ ආකාරයේ අක්‍රමික ආකාරයෙන් ඒගොල්ලෝ තමන් ඒවක් භාවිතා කරයි අවස්ථාව. ඒ නිසාම තමයි මේක ගැටලුවක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපි 2024 අවුරුද්දේදී රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනයකට පත්කරන සමාලෝචන කමිටුවක් පත් කරා. ඒ සමාලෝචන කමිටුව අපේ රටේ ආයතන 160ක් සමාලෝචනයට ලක් කරලා තියෙනවා. ඒ වගේම තමයි ඒ අතරතුර ශ්‍රම වාසන අරමුදල සම්බන්ධයෙන් නිර්දේශයන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ නිර්දේශයන් මත පදනම් වෙලා තමයි අද මේ ශ්‍රම වාසන අරමුදල විසිරුවා හැරලා ඈවර කිරීමට අපි තීන්දු කරලා තියෙන්නේ. එතකොට අපි බලමු ශ්‍රම වාසන අරමුදල විසිරුවා හරින්නේ ඇයිද කියන කාරණාව සම්බන්ධයෙන්. ප්‍රධානම කාරණාව තමයි ආයතනයේ පිහිටුීමේ අරමුණු වලින් අපගමනේ වීම. ඊළඟට වෙනත් විෂයපතයන්ට මේ ශ්‍රම වාසන අරමුදලේ ක්‍රියාකාරකම් ඇතුළත් වෙලා තිබීම. ඊළඟට ශ්‍රම වාසන අරමුදලේ කාර්ය සාධනයේ දුබල තත්ත්වයක තිබීම. ඊළඟට ආයතන ශක්තිය දුබල වීම. ඒ වගේම වත්කම් ඌණ උපයෝජිත තත්ත්වයකට පත්වීම කියන අන්නේ කාරණා නිසා තමයි ශ්‍රම වාසන අරමුදල විසිරුවා හරින්න අද සිදු වුණේ. මේ සම්බන්ධයෙන් ඕනතරම් අපේ රටේ ඉතිහාසය ගත්තන් පස්සේ අපිට සාකච්ඡා කරන්න පුළුවන් රජයට අයිති රජයේ එක එක අමාත්‍යංශය මගින් කළමනාකරන ලද මෙවැනි ආයතන වලට අත්තුණු ඉරණම් මොකක්ද කියන එක අපි දන්නවා. විශේෂයෙන් ගත්තන් පස්සේ මතක් කරන්න ඕන ලොතරැයි මණ්ඩලයට සම්බන්ධව පහුගිය කාලේ අපේ රටේ හිටිය ඇමතිවරයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ සරණ ගුණවර්ධන කියලා, දැන් ඉන්නේ එතුමාට හිරදඬුවම් හම්බ වෙලා, එතුමා ලොතරැයි මණ්ඩලයට විශාල බලපෑමක් කරපු දේශපාලඥයෙක්. ඒ වගේම තමයි එතුමා තමන්ගේ දිස්ත්‍රික්කයේ ඇතුලේ කවුරුත් දන්නවා ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පැවති පවතින ස්වභාවය අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ටියුෂන් අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් තියෙන ප්‍රදේශයක් අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ටියුෂන් ගුරුවරු එක පෙළට තියලා ඒගොල්ලන්ගෙන් කප්පම් එකතු කරපු ඒ ඇමතිවරු හිටියා ඒ කාලේ. අන්න ඒගොල්ලන්ගේ ග්‍රහණයට ලක්වුණු ආයතනයක් තමයි මේ ශ්‍රම වාසන අරමුදල. අන්න ඒක ප්‍රතිඵලයක් හැටියට, එවැනි ක්‍රියාකාරකම් වල ප්‍රතිඵලයක් හැටියට අද අපිට සිදු වෙලා තියෙනවා ශ්‍රම වාසන අරමුදල විසිරුවා හරින්න. හැබැයි බොහොම වගකීමෙන් මම කියන්න කැමතියි ශ්‍රම වාසන අරමුදල විසිරුවා හැරියත් ඒ අරමුදල වලින් අපේක්ෂිත අරමුණු කිසිවකින් අපි රජයක් හැටියට අපි ගැලවෙන්නේ නැහැ. ඒ නිසා කම්කරු අමාත්‍ය සම්පූර්ණයෙන්ම කම්කරු අමාත්‍යංශය මේ වෙනකොට වගකීම බාර අරගෙන තියෙනවා මේ සේවා නියුක්තිකයන්ගේ ඒ අවශ්‍යතා සම්පූර්ණ කරන්න. ඒ වගේම තමයි දැනට මේක හිගණය නොමැති ආයතනයක් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. ලැබිය යුතු මුදල් ඒකාබද්ධ අරමුදලට තැන්පත් කිරීම සඳහා මේ වෙනකොට නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා අපි කියන්න කැමති මේ රටේ සේවා නියුක්තිකයන්ට මේ අරමුදල විසිරුවා හැරීම හරහා ඔබට කිසිදු අගතියක් සිදුවන්නේ නැහැ කියන සහතිකේ විශේෂයෙන් අපි ලබා දෙන්න ඕන. ඒ වගේම තමයි මේ පනත පිළිබඳව අදහස් දක්වන අතරතුරම අපි දැක්කා අපේ මන්ත්‍රීවරු විවිධ අවස්ථාවල වෙනත් විෂයන් ගැන කරුණු දක්වනවා. විශේෂයෙන්ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මේ වෙනකොටත් අපේ පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන කෙටුම්පත්, ඒ කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 22 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් විවිධ අදහස් මතු වුණා. අපේ එක මන්ත්‍රීවරයෙක් අදහස් දක්වමින් කිව්වා මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ වෙනස සම්බන්ධයෙන් අපි ජාත්‍යන්තරයේ කුණුබක්කියට යනවා කියලා. ජාත්‍යන්තරයේ කුණුබක්කියට අපි යන එක කොහොම වුණත් තමුන්නාසලා දැන් ඉන්නේ කොහෙද? තමුන්නාසලා ඒ අදහස් කියන තමුන්නාසලා දැන් ඉන්නේ ඉතිහාසයේ කුණුබක්කියේ අභිමෝ කියන එක මේ වෙලාවේ විශේෂයෙන් මම කියන්න ඕනකම තියෙනවා. ඒ වගේම තමයි අපි සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ සලකා බලන්නේ කොහොමද? ජාත්‍යන්තරයේ තියෙන ඇගයීම් කොහොමද කියන එක සම්බන්ධනොත් මම වචනයක් දෙකක් එකතු කරන්න කැමතියි. ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් කියන ආයතනය ජාත්‍යන්තර ආයතනයක්. ඒගොල්ලෝ රටවල් පිළිබඳව, රටවල්වල ආර්ථිකය පිළිබඳව විවිධ තොරතුරු දත්තයන් ඒගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේ තියෙන ඒගොල්ලෝ ඉදිරිපත් කරපු දත්ත කීපයක් මම මේක විශේෂයෙන් මේ කියන්නේ අපි අර ජාත්‍යන්තරයේ කුණුබක්කියට යනවා, සිස්ටම් චේන්ජ් එකක් ගැන තිබ්බ ඒ බලාපොරොත්තු සිහින බවට පත් වෙනවා. ඔන්න ඒ විදිහට මේ රටේ ජනතාව භීතියට පත් කරන විදිහේ ප්‍රකාශයන් කීපයක් කරා විපක්ෂයේ මන්ත්‍රීවරු. අන්න එතුමන්ලට තමයි මම මේ කියන්නේ නීති ආධිපත්‍ය කියන දර්ශකයේදී අපි බලයට පත් වෙනකොට අපි හිටියේ 75 වෙනි ස්ථානයේ. දැන් මේ වෙනකොට අපි 74 ස්ථානට අවිලා තියෙනවා. මේක ජයග්‍රහණයක්. එක ස්ථානයකින් අපි ඉස්සරහට අවිලා තියෙනවා. ඒ වගේම තමයි රජයේ බලතල සීමාවන් පිළිබඳ දර්ශකයේ අපි හිටියේ 76 වෙනි ස්ථානයේ අපි බලය අත්පත් කරගන්නකොට දැන් අපි අවිලා තියෙන 67ට. අපි ඒකක 9කින් ඉස්සරහට අවිලා තියෙනවා. ඒ වගේම තමයි විවෘත රජයේ පිළිබඳ දර්ශකයේ අපි හිටියේ 63 වෙනි ස්ථානයේ බලයට එනකොට දැන් අපි 59 වෙනි ස්ථානට අවිලා තියෙනවා. ඒකක 4ක වර්ධනයක් අපි පෙන්වලා තියෙනවා. දූෂණ විරහිත බව දර්ශකයේ මේකේ අපි හිටියේ 63 වෙනි ස්ථානේ දැන් අපි 61 වෙනි ස්ථානට අවිලා තිනවා. ඒකක දෙකකින් අපි ඉස්සරහට ගිහිල්ලා තිනවා. මූලික අයිතිවාසිකම් පිළිබඳ දර්ශකයේ අපි බලයට එනකොට හිටියේ 86 දැන් 85ට අවිලා ඉන්නවා. ඒ කියන්නේ එක ඒකකයකින් අපි වර්ධනයක්
ගිහිල්ලා තිනවා.
සිවිල් යුක්තිය පිළිබඳ දර්ශකයේ අපි හිටියේ 103 දැන් ඉන්නේ 100 ඒකක 3ක වර්ධනයක් අපි පෙන්වලා තිනවා. ඒ වගේම තමයි දූෂණ සංජානන දර්ශකයේ හිටියේ අපි 121 දැන් අපි 107ට අවිලා තිනවා. ඒකක 14ක වර්ධනයක් පෙන්වනවා. දැන් අපි අහන්න කැමති ඒ විපක්ෂයේ මන්ත්‍රීතුමල්ලාගෙන් කවුද දැන් එතකොට ජාත්‍යන්තරයේ කුරුබක්කියට යන්නේ? අපි ජාත්‍යන්තරයේ කුරුබක්කියට යන්නේ නැහැ. අපි ජාත්‍යන්තරයේ සම්භාවනාවට පත්වන ආණ්ඩුවක් අපේ රටේ හදලා තියෙනවා කියන එක මේ වෙලාව විශේෂයෙන් මම අවධාරණය කරන්න කැමතියි. ඒ වගේම තමයි තව කාරණාවක් අපිට කියන්න ඕනකම තියෙනවා. දැන් මේ 22 වෙනි සංශෝධනයේ බියපත් වෙලා මේගොල්ලෝ දඟලන්නේ මොකද කියන එක සම්බන්ධ. ඊයේ පොඩි කෑල්ලක් එළියට ආවා. සියඹලා පිටියේගේ බුක් ලොන්ච් එකක් තිබුණා ඊයේ එතනට අවිල්ලා හිටියා නේද? ඔගොල්ලෝ කාගෙත් නායකයා රනිල් වික්‍රමසිංහ. එයා කියනවා මෙන්න මේ විදිය ප්‍රකාශයක්. දැන් මේ රටට ඕන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නෙවෙයි. දැන් මේ රටට ණය ගෙවා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. IMF එකේ ගිවිසුමත් අවසන් වෙලා රට බංකොලොත් වෙන්න ඔන්න මෙන්න. දැන් මේ කාවද බියපත් කරන්නේ? කාටද මේ අනතුරු අඟවන්නේ? දැන් ඌවට රැවටෙන්නේ මේ රටේ බුද්ධිමත් ජනතාව. මේක කුරිරු දේශසහගත පදනම් විරහිත ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ කරන්නේ. එයා ගිව්වම නෝ මොකද්ද? එයාලට දැන් චෝදනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. එයා මේ රටේ මහ ජනතාවට අයිති ලක්ෂ 166ක් අක්‍රමික විදිහට අවභාවිතා කරලා තියෙන එක සම්බන්ධයෙන් අධිකරණ නඩුවක් ගොනු වෙලා තියෙනවා. දැන් මේගොල්ලන්ට මේවට මුහුණ දෙන්න විදියක් නැහැ. ඒවට මුහුණ දෙන්න පාර කපා ගන්න තමයි මේගොල්ලෝ 22 වෙනි සංශෝධනයට විරුද්ධව තැන් තැන්වල සංවිධානගත වෙන්නේ. ඒ නිසා මම බොහොම වගකීමෙන් කියනවා අද මේ 22 වෙනි සංශෝධනයට එරෙහිව කටයුතු කරන බොහෝ අය එක්ක තමන්ට එහෙම නැත්නම් තමන්ගේ ලබදියාවක් තියෙන කෙනෙකුට අධිකරණයේ නඩු කටයුත්තක් තියෙනවා. එහෙම නැත්නම් ඉදිරියේ එහෙම නඩු ගොනු වීමට නියමිත උදවිය. ඒක නිසා අපි ඒ අවලාදවලට අපි කිසිසේත් සැලෙන්නේ නැහැ. මේ රටේ යුක්තිය අහිමි ජනතාව වෙනුවෙන්, මේ රටේ සාධාරණ අහිමි ජනතාව වෙනුවෙන් දිගින් දිගටම ජාතික ජන බලවේග රජය මේ රටේ ජනතාවට ජයග්‍රහණ ගැනීමෙන් අරගල කරනවා කියන පණිවිඩය ලබා දෙමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.